මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජිවශ්මික සීලය සමාදන් වෙනවා. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි, සරණ ගමනං සම්පූර්ණං, පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නා දාන බේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා බේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා බේරමණී සික්ඛාපදං සමාදියාමි, ඉසුනා වාචා බීරමණී සික්ඛාපදං සමාදියාමි, පරුසා වාචා බීරමණී සික්ඛාපදං සමාදියාමි, සම්පප්පලාපා බීරමණී සික්ඛාපදං සමාදියාමි, මිච්ඡා ආජීවා බීරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා පමාදීන සම්පාදී තබ්බං, සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං, ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා, ධම්මා ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කුම්භකාරෝ පුරේ ආසින් වේලිංගේ ඝටිකරෝ, මාතා පෙති භරෝ ආසින් කස්ස පස්ස උපාසකෝ, පියතෝ මෙතුනා ධම්මා බ්‍රහ්මචාරී නිරාමිසෝ, අහුවාතේ සගාමියෝ අහුවාතේ පුරේ සඛාමි. සදහවත් පින්නතුනි, බුදු කෙනෙක් ලෝකයේ පහළවීම කියන අති දුර්ලභ ආශ්චර්යවත් සිද්ධිය ඉබේම අපේ සිහියට නැගෙන දවස තමයි මේ උතුම් වෙසක් පෝය දවස. කලාතුරකින් සිදුවෙන සිද්ධියක්, නමුත් බුදු කෙනෙක් ලෝකයේ පහළ වෙන්නේ යම්කිසි ධර්මතාවක් අනුවය කියන එක බෞද්ධයින් හැටියට අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපේ බුදුරජාන් වහන්සේ අතීත බුදුවරුන් ගැන ප්‍රකාශ කරපු සූත්‍ර දේශනා තුළින් ඒ කාරණේ අපට හොඳට පැහැදිලි වෙනවා. මැදුම් සංගීයේන ඝටිකාර සූත්‍රයේ වගේ සූත්‍ර දේශනාවක්. ඒ දේශනාවට ප්‍රස්තාවනා හැටියට අපි සංයුත් සංගියේ දේවතා සංයුතේ දේවපුත්ත සංයුතේ කියන දෙකේම දකින්න ලැබෙන ගාථාමය ඝටිකාර සූත්‍රයෙන් උපුටාගත්තු ගාථා දෙකක් තමයි අපි මාතෘකාව හැටියට මේ ඉදිරිපත් කළේ. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම වැඩවාසය කරන අවස්ථාවක රාත්‍රි කාලයේ ඝටිකාර බ්‍රහ්මරාජයා මේ බ්‍රහ්මරාජයන් පුතේ හැඳින්වෙන දේවතා නමිනුත් හැඳින්වෙන දේවපුත්ත නමිනුත් හැඳින්වෙන. ඒකට ඝටිකාර බ්‍රහ්මරාජයා රාත්‍රි කාලයේ ඇවිත් වැඳලා එකත් පස්සේ සිටගෙන බුදුරජාණන් වහන්සේට යම් ආරංචියක් ප්‍රවෘත්තියක් දැන්නුවා. මොකද මේ ශාසනයේ ඉඳලා අපවත් වෙච්ච අනාගාමි භික්ෂුන් වහන්සේලා හත් නමක් අවිය බ්‍රහ්ම ලෝකේ උපන් හැටියෙම අරහත් ඵලය ලබාගෙන විමුක්තිය ලැබුවයි කියන කාරණය. ඒ භික්ෂුන් වහන්සේලා හත් දෙනාගේ නම සම්හිම සඳහන් වෙනවා. උපක ඵලගණ්ඩ පුකුසාති භද්දිය භද්දදේව බාහුදන්ති පිංගිය කියන හත් නම. ඒ බ්‍රහ්ම ලෝකේ අවිය බ්‍රහ්ම ලෝකේ උපන් හැටියෙම රහත් වුණයි කියන එකයි මේ බ්‍රහ්ම රාජයා විල ප්‍රකාශ කළේ. එතකොට ඒ එක්කම ඒ පුංචි ගාථා සංවාදයක් වගේ යන අතරේ බුදුරජාණන් වහන්සේට මේ ඝටිකාර බ්‍රහ්මයා තමන්ගේ අතීත ප්‍රවෘත්තිය මෙන්න මේ විදිහට අර අපි කලින් ප්‍රකාශ කළ ගාථා දෙකෙන් ප්‍රකාශ කළා. කුම්භකාරෝ පුරේ ආසින් වේහලිංගේ ඝටිකරෝ. අතීතේ මම වේහලිංග ගමෙහි ඝටිකාර නම් වූ කුඹලෙක් කුඹල්කාරයෙක් වීමි. මාතා පෙත්ති භරෝ ආසින් මව්පියන් පෝෂණය කළ කෙනෙක් වීමි. කස්සපස්ස උපාසකෝ කාශ්‍යප බුදුරජාන් වහන්සේගේ උපාසකෙක් වීමි. විරතෝ මේතුනා ධම්මා බ්‍රහ්මචාරී නිරාමිසෝ. මෛතුන සේවනයෙන් ඉවත්වුණු නිරාමිස බ්‍රහ්මචාරී කෙනෙක්. අහුවාතේ සගාමීයෝ ඔබ වහන්සේගේ එක ඔබ වහන්සේගේ එක ගමේ වාසය කෙරෙ කෙනෙක් මම. අහුවාතේ පුරේ සකා අතීතයේ ඔබ වහන්සේගේ මිත්‍රයෙක් මම. එහෙම කිව්වට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේත් ඒ කාරණය අනුමත කළා. ඔව් අපි පරණ යාළුවෝ තමයි කියලා. ඔන්න එතකොට ඒ පරණ මිතුරුකම පරණ යාළුකම හෙළි වෙන්නේ අපට අර කියාපු මැදුම් සංගීන ඝටිකාර සූත්‍රයෙන්. ඒ සූත්‍රයේ නිදානේ හැටියට මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ පොතේ. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විශාල සංඝ පිරිසක් එක්ක කොසල් රටේ චාරිකාවේ වැඩම කරන අතරේ එක්තරා තැනකදී නතර වෙලා මගින් ඉවත් වෙලා යම් කිසි ප්‍රදේශයක සිනහවක් පහළ කළා. මන්ද සිනහවක් පහළ කළා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා මොකද භාග්‍යතුන් වහන්සේට මෙවන්දු මේ අවස්ථාවේ මෙතෙන්දී මේ සිනහවක් පහළ වුණේ හේතුවක් නැතුව තථාගතවරුන්ට එහෙම සිනහවක් පහළ වෙන්නේ නැහැ කියලා. සිවුර ඒකාංශ කරලා වැඳලා බුදුරජාණන් වහන්සේගෙන් අසා සිටියා මොකද හේතුව මොකද ප්‍රත්‍යය මොකද භාග්‍යතුන් වහන්සේට මේ සිනහවක් පහළ වීමට හේතුව මොකද්ද කියලා ඇහුවාම ඔන්න බුදුරජාණන් වහන්සේ යම් කිසි ප්‍රවෘත්තියක් පිළිකරනවා. ආනන්ද අතීතයේ මේ ප්‍රදේශයේ තමයි වේහලිංග කියන නියම් ගම තිබුණේ. ඒ නියම් ගම ඇසුරු කරගෙන තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩවාසය කළේ. ආනන්ද මෙතනමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ආරාමය තිබුණේ. මෙතන ඉඳගෙනයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේලාට අවවාද දුන්නේ. ඒක කිව්වහම ආනන්ද ස්වාමීන් වහන්සේ දෙපට සිවුර සඟල සිවුර සිවුගුණයක් කරලා නවලා ආසනයක් පනවලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ ආසනයේ වැඩ හිඳිනා සේක්වා එමගින් මේ ස්ථානය බුදුවරුන් දෙදෙනෙකු පරිභෝග කර ස්ථානයක් බවට පත් වෙනවා ඇති කියලා. ඔන්න බුදුරජාණන් වහන්සේත් ඒකට එකඟ වෙලා එතන වැඩහුන්නා. වැඩ හිඳලා ඔන්න ඒ කථාන්තරයේ තව දිගට කියාගෙන යන ඒ වේහලිංග ගම ඇසුරු කරගෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩවාසය කළේ. මෙතනයි ආරාමය තිබුණේ. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට හිටියා ඝටිකාර කියලා අග්‍ර උපස්ථායකෙක් කුඹලෙක් කුඹල්කරුවෙක් ඝටිකාර නමි. එතකොට මේ ඝටිකාර කුඹල්කාරයාට කුඹලට හිටියා ඉතාමත්ම ප්‍රියමනාප මිතුරෙක් ජෝතිපාල කියලා. ඉතින් මහා ආනන්ද මේ අවස්ථාවක මේ ඝටිකාර කුම්භකාරයා මේ ජෝතිපාල මානවකයාට කියනවා එන්න ජෝතිපාල අපි බුදුරජාණන් වහන්සේ දකින්න බුදුරජාණන් වහන්සේලා වගේ අය දකීම සාධු සම්මතයි එන්න යන්න කිව්වා මේ ජෝතිපාල මානවකයා කියනවා වැඩක් නෑ ඝටිකාර ඔය මුදු මහන දැකීමෙන් මට ඇති වැඩක් නෑ කියලා ප්‍රතික්ෂේප කළා. දෙවෙනි වරටත් තුන්වෙනි වරටත් ඝටිකාර කුඹලා ඉල්ලා හිටියා. නමුත් ඒකට ඒක කැමති වුණේ නෑ මේ ජෝතිපාල මානවකයා බුදුරජාණන් වහන්සේ දකින්න යන්න. එතකොට ගහටිකාර කුම්භකාරයා මේ ජෝතිපාල යාළුවට කියනවා, අපි එහෙනම් යමු ගඟට නාන්න, ඔය නාන උපකරණත් අරගන්න කියලා. ඔන්න ගඟට ගියා, ගඟ ළඟට ගියා. ගිහිල්ලා එතෙන්දිත් ගහටිකාර කුම්භකාරයා යාළුවට කියනවා, ජෝතිපාල මේ ළඟමයි ඒ භාග්‍යතුන් වහන්සේගේ ආරාමය, එන්න ජෝතිපාල යන්න භාග්‍යතුන් වහන්සේ දකින්න. එතකොට ආයිමත් අර මේ ජෝතිපාල මානවකයා කියනවා, වැඩක් නෑ ගටිකාර, ඔයා මුඩු මහන දැකලා ඇති වැඩක් නෑ කියලා තුන් වරක්ම ප්‍රතික්ෂේප කළා. ඔන්න ඒ අවස්ථාවේ ගටිකාර කුම්භකාරයා අල්ලගත්තා ජෝතිපාල මානවකයාගේ ඉන කඩින්, අල්ලගෙන එන්න යන්න මේ බුදුරජාණන් වහන්සේ දකින්න. ඒ වුණත් ජෝතිපාල මානවකයා ඒ ඉන කඩ ඒකත් මුදාගෙන වැඩක් නෑ ගිහිල්ලා කියලා ඔන්න නවවෙනි වරටත් ප්‍රතික්ෂේප කළා, තුන් සැරයක් එහෙම කිව්වා. ඉතින් ඔන්න දෙන්න ඊළඟට ගඟේ නෑවා. නාල ඉවරයල ගොඩට ආවට පස්සේ මේ ගටිකාර කුම්භකාරයා ජෝතිපාල මානවකයාගේ කෙස් වලින් අල්ලගත්ත ඉනාට කෙස් හැටියෙන් අල්ලගෙන කියනවා, එන්න ජෝතිපාල මෙතනමයි මේ ළඟමයි ආරාමේ, එන්න භාග්‍යතුන් වහන්සේ දකින්න. ඔන්නේ අවස්ථාවේ ජෝතිපාල මානවකයා කල්පනා කරනවා, මේ මම බ්‍රාහ්මණ කෙනෙක්, මේ ගටිකාර කුම්භකාරයා පහත් කුලයක උපන්න, නමුත් මේ විදිය මේ නෑවට පස්සේ මගේ කෙස් වැටි අල්ලන්නේ මොකක්? නමුත් මෙතන තියෙනවා වටිනා දෙයක් කියලා ඔන්න යම් අවදිවීමක් ඇති වෙලා, එහෙනම් මේ කෙස් වැටි අතහරින්න මං එන්නම් බුදුරජාණන්සේ දකින්න කියලා ඔන්න ඊළඟට දෙන්න කාශ්‍යප බුදුරජාණන්සේ දකින්න ගිහිල්ලා, ඉතින් ගටිකාර කුම්භකාරයා බොහොම සද්ධායෙන් වැඳලා එකත් පස්සේ ඉඳගත්තා. මේ ජෝතිපාල මානවකයා සතුටු සාමීචි කළා, එක පැත්තකින් ඉඳගත්තා. ඉතින් මේ ගටිකාර කුම්භකාරයා යාළුවන් දුන්නල දෙන, ස්වාමීනි මගේ ජෝතිපාල මගේ බොහොම ප්‍රිය සහායකයෙක්, මෙයාට මේ බණ ටිකක් කියන්න කියලා ධර්මයේ ප්‍රකාශය. ඔන්න බුදුරජාන් වහන්සේ ඉතින් ගටිකාර කුම්භකාරයටත් ජෝතිපාල මානවකයටත් දෙන්නටම ධර්ම කතාවක් කරලා ඒ සතුටු වෙන විදිහේ ධර්ම අනුශාසනාවක් කළා. ඉතින් ඒක අහලා ඊට පස්සේ මේ දෙන්න නැගිටලා බුදුන් වහන්සේට වන්දනා කරලා යන අතරේ, පැදිකුණු කරලා යන අතරේ ජෝතිපාල මානවකයා අහනවා මේ ගටිකාර කුම්භකාරයාගෙන්, ඇයි ගටිකාර ඔබ මේ තරම් මේ වගේ ධර්මයක් අහලා මහණ නොවී ඉන්නේ? එතකොට එන්න ගටිකාර කුම්භකාරයා කියනවා, ඇයි ඔබ දන්නේ නැද්ද ජෝතිපාල, මම මේ අන්ධ මහලු මව්පියන් පෝෂණය කරන කෙනෙක් නේ. එතකොට ඔන්න ජෝතිපාල කියනවා, එහෙනම් මම මහණ වෙනවා. ඔන්න එක කිව්වට පස්සේ ආයිමත් එකගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට මේ ජෝතිපාල මානවකයා මේ ගටිකාර කුම්භකාරයා එකගෙන ගිහිල්ලා කියනවා, මේ මගේ යාළුවා මේ ජෝතිපාල මහණ වෙන්න බලාපොරොත්තු වෙනවා, භාග්‍යතුන් වහන්සේ මහ මහණ කරන සේක්වා කියලා. ඔන්න ඉතින් බුදුරජාණන් වහන්සේත් මේ ජෝතිපාල මානවකයා මහණ කරලා උපසම්පදා කළා. ඒ මහණ උපසම්පදා කර්මයෙන් දෙසතියකට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසත් එක්ක බර්ණස බලා චාරිකාවේ වැඩම කළා. බරණැසට වැඩම කරලා ඔන්න බලන්න මේ පුදුම සිදුවීම්. ඊළඟට බරණැස ඉසිපතනේ මිගදායේ මහා ආකාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරනවා. එතකොට මේ ආරංචිය ඒ කාලේ හිටියේ රජුගේ නම තියෙන කිකී කියලා, කසී රජු. කිකී කියන කසී රජුට අහන්න ලැබුණ භාග්‍යතුන් වහන්සේ මේ අන්න දැන් බරණැසට වැඩම කරලා මේ ඉසිපතනේ වැඩ ඉන්නවා කියලා. ඊළඟට රජු සහ පිරිවෙරෙන් ආ බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා වැඳලා පුදලා ඉඳගත්තාම බුදුරජාණන් වහන්සේ ධර්ම කතාවකින් ඒ රජතුමාව සතුටු කළා. එතකොට ඊන රජතුමා කිකී රජතුමා ආරාධනා කළා වික්ෂ සංඝයා සහිතව රජගෙදරට වඩින්න හෙට දවසේ දානෙට කියලා බුදුරජාණන් වහන්සේට. ඉතින් බුදුරජාණන් වහන්සේත් ඒ වගේ එක පිළිගත්තා. මසින්ද දානමානේ සූදානම් කළ රජු පණිවිඩය අරිහාම ඔන්න බුදුරජාණන් වහන්සේ ළඟ පිරිසත් එක්ක වැඩම කළ රජගෙදරට වන්දලා රජතුමා සියතින්ම බුදුරජාණන් වහන්සේටත් සංඝයා වහන්සේලාටත් දානය පූජා කළා. ඉවරලා ඊළඟට දානයේ අවසානයේදී බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳගෙන කියනවා, භාග්‍යතුන් වහන්සේ මේ සැරේ මේ වස් කාලය මේ බරණැස ගත කරන්න මම මේ විදිහට සංඝයාට උපස්ථාන කරන්න සූදානම් කියලා ඔන්න වස් ආරාධනාවක් කළා. එතකොට ඔන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කියනවා, මහරජ මේ අපි මේ වස්ත්‍ර ආරාධනාවක් බාරගෙනයි තියෙන්නේ, ඒක නිසා මේක පිළිගන්න බෑ කියලා කිව්වහම රජතුමා දෙවෙනි තුන්වෙනි වරටත් ඉල්ලා හිටියා. ඊළඟට අහනවා, රජතුමාගේ හිත දොම්නසක් ඇති වුණා මේ ආරාධනාව ප්‍රතික්ෂේප කිනවා. අහනවා, මට වැඩි උපස්ථායකෙක් ඉන්නවද භාග්‍යතුන් වහන්සේ? ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, ඉන්නවා, වේහෙලින්ගල ගමේ ඉන්නවා ගටිකාර නැමැති කුඹල්කාරයෙක්, එයා තමයි මගේ අග්‍ර උපාසක උපාසක. මහරජා දැන් ඔබට ඔබේ හිත නරක් වුණා, මම මේ හිත දොම්නස් වුණා, මම මේක ප්‍රතික්ෂේප කළා කියලා. නමුත් ඒ ගටිකාර බ්‍රාහ්මණ කුඹල් කරුවගේ හිත කවදාවත් මා කෙරෙහි එහෙම අප්‍රසාදයක් දොම්නසක් ඇති වෙන්නේ නැහැ කියලා ඔන්න ඊළාට එතන ඉඳලා ගටිකාර කුම්භකාරයාගේ ගුණ රාශියක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අර රජතුමාට ප්‍රකාශ කරනවා. මහරජා මේ ගතිකාර කුම්භකාරයා මේ උපාසක මහත්මයා කොහොම කෙනෙක්ද කියතොත් ඔන්න ඊළඟට කියනවා ගතිකාර කුම්භකාරයා බුදුන් සරණ ගිහිල්ලා දහම් සරණ ගිහිල්ලා සංඝුන් සරණ ගිහිල්ලා ඊළඟට ප්‍රාණඝාත ආදීන් වෙන් වෙලා පංචශීලයේ රකින්නවා. ඊළඟට හොඳ අවබෝධයෙන් යුක්තව බුදු රජාණන් වහන්සේ කිරි ප්‍රසාදේ අවිච්ඡප්පසාද කියලා කියන්නේ මාර්ගඵල අවබෝධයෙන් ධර්මාවබෝධයේ තුන්රුවන් කෙරෙහි පිරිසිදු ශ්‍රද්ධාව ඇති වුණාම කියන්නේ අවිච්ඡප්පසාද. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවිච්ඡප්පසාද කියන අවබෝධයෙන් ඇති වුණු ප්‍රසාදයෙන් යුක්තයි. ධර්මය පිළිබඳව බඳු ප්‍රසාදයකින් යුක්තයි. සංඝයා පිළිබඳව එබඳු ප්‍රසාදයකින් යුක්තයි කියලා ඒ පැත්ත කියලා ඊළඟට ප්‍රකාශ කරනවා. මේ ඝටිකාර කුම්භකාරයා ඒ වගේම දවසට එක වේලයි ආහාර ගන්න. ඒක භක්තිකෝ බ්‍රහ්මචාරීව ජීවිතය ගෙවනවා. ඊළඟට එපමණක් නෙවෙයි ඊළඟට තවත් ගුණ කියනවා. මේ ඝටිකාර කුම්භකාරයා මුදල් පරිහරණය කරන්නේ රන්රිදී මුතු මැණික් පරිහරණය කරන්නේ නැහැ. ඒ වෙනුවට කරන්නේ මොකද්ද? එතකොට මේ කුඹල්කරුවෙක් වෙනකොට මැටි ලබා ගන්න එපාය. නමුත් මහා පුදුම දෙයක් මේ ඝටිකාර කුම්භකාරයා මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන රජතුමාට මේ ඝටිකාර කුම්භකාරයා සියතින් පොළව බිඳින්නෙත් නැහැ. ගඟේ කඩා වැටුණු ඊරු වල මැටි, ඒ වගේම මීයන් නැඟු මැටි කදකින් ගෙනල්ලා භාජන තනලා ඒත් මුදලට නෙමෙයි විකුණන්නේ. ඒවා තියලා ඒ නිවස ඉස්සරහාම තියලා මිනිසුන්ට කියනවා මේ භාජන අරගෙන අපිට පාවිච්චි කරන්න මේ සහල් මුං යට කඩිලා වගේ දෙයක් තියලා යන්න කියලා ඔන්න වෙනදාම. ඉතින් අන්න ඒ වගේ ධාර්මික ඉතාමත්ම ධාර්මික පුදුම විදිය ආජීවියක් ඇති කෙනෙක් ඊළාට අඳ මව්පියන් පෝෂණය කරනවා. ඊළඟට ඔන්න අන්තිමට ප්‍රකාශ කරනවා මේ ඝටිකාර කුම්භකාරයා ඕරම් භාග්‍ය සංයෝජන කියලා කියන සංසාරීම පහලට අදින ඒ සංයෝජන පහ නැති කරලා අනාගාමි තත්ත්වයට පත් වෙලා ඉන්න කෙනෙක් කියලා. ඊළඟට එතනින් අතර ගලේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ යම් යම් අමුතු විදිය සිද්ධි ප්‍රකාශ මේ පින්නතුන්ට පුදුම හිතේ ඊළඟට අහන්න ලැබෙන සිද්ධි. මේ අමුතුම නවමු සුවඳක් ඇති බුද්ධෝත්පාද කාලයේ අමුතු නවමු සුවඳක් ඇති අපට අමුතු විදිය සිද්ධි කීපයක් ඔන්න ප්‍රකාශ කරනවා. අපට පුදුම හිතෙනවා. ඔන්න ඉතින් මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තාම මේ රජතුමාට කියන්නේ මහරජ එක අවස්ථාවක මම වෙහෙලින්ක නියම්ගමේ වාසය කරන වෙලාවේ මම පිණ්ඩපාතේ වඩින අතරේ මේ ගටිකාර කුම්භකාරයාගේ නිවසට ගියා. එතකොට අන්තමහූපියනේ ඉන්නේ. ගිහිල්ලා ඉතින් මං ඇහුවා කොහොම මේ භග්ගව කොහෙද ගියේ? මේ බුදුරජාණන් වහන්සේ මේ ගටිකාර කුම්භකාරයාට අමතන්නේ භග්ගව කියන වචනේ. මේ භග්ගව කොහෙද ගියේ කියලා ඔන්නේ මහූපිය කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඒ උපස්ථායකයා මේ වෙලාවේ ගෙම් පිට ගිහිලා තියෙන්නේ. අන්න හැලියේ තියෙනවා බත්, සූප භාජනයේ තියෙන සූප අරගෙන වල දනසේක්වා. ඔන්න බුදුරජාණන් වහන්සේ එතකොට මේ බුදුරජාණන් කියන්නේ මම එතකොට ඒ මව්පියන් එහෙම අවසර දුන්නාට පස්සේ හැදීම් බත් අරගෙන රූප භාජන සූපත් අරගෙන එතන ඉඳගෙන මම වැළඳුවා. වළඳලා නික්ම ගියාට පස්සේ ඔන්න ඝටිකාර කුම්භකාරයා ගෙදරට ඇවිල්ලා මව්පියන්ගෙන් අහනවා කවුද මේ හැදීම් බත් අරගෙන මේ සූප භාජන සූප අරගෙන වැළඳුවේ? මේ අරගෙන අනුභව කරලා තියෙන්නේ. ඔන්න එතකොට කියනවා පුතේ මේ ආශ්‍රය බුදුරජාන් වහන්සේ ඇවිල්ලා මෙහෙම වහම අපි ආශ්‍රය දුන්නා. ඔන්න උන්වහන්සේ වෙනදී. එතකොට මේ ගටිකාර්ගම මට ලොකු ලාභයක් විශාල ලාභයක් මේ තරම් භාග්‍යතුන් වහන්සේ මා කෙරෙහි විශ්වාසය තියෙනවා කියලා ඒ සිද්ධිය නිසා ඇති වුණු ප්‍රීතිය එතන රජතුමාට ප්‍රකාශ කරනවා. ඒ ප්‍රීතිය තුලින් සති දෙකක්ම ඒ ප්‍රීතිය වින්දා ගටිකාර කුම්භකාරයා ගටිකාර කුම්භකාරයාගේ අඳ මව්පියෝ දෙදෙනාත් සතියක් තුලේ ප්‍රීති සුඛිය වින්දා. උන් මේ වගේ තවත් සිද්ධියක් තියෙනවා. තවත් අවශ්‍යක මම ඒත් ඒ පිණ්ඩපාතේ යන අතරේ ගටිකාර කුම්භකාරයා ගෙදරට ගිහිල්ලා මව්පියන්ගෙන් ඇහුවා කොහොම මේ භග්ගව? ඒත් උන් පිටට ගිහිල්ලා අන්න මේ මුට්ටියේ තියෙනවා කොමු පිඬු සූප භාජනයේ සූප තියෙනවා අරගෙන වළඳන්න කිව්වා. ඔන්න බුදුරජාණන් වහන්සේ වගේ ඊළඟට තමයි මම එතකොට ඒ කොමු පිඬු අරගෙන සූප භාජනයේ සූප අරගෙන මම වළඳලා නික්ම ගියා. ආයිමත් අර ගටිකාර කුම්භකාරයා ඇවිල්ලා කොහොම මේ කොමු පිඬු එහෙම අරගෙන තියෙනවනේ කවුද කිව්වම අන්න භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා ගෙනිච්චා කිව්වම බොහොම වටිනා දෙයක් මට ලාභයක් ලැබුණේ මේ තරම් විශ්වාස භාග්‍යතුන් වහන්සේ මගේ නිවසට ඇවිල්ලා මෙහෙම වැළඳුවයි කියලා. ඒ සතුට එතනක් කියන්නේ අඩ මාසක්ම සති දෙකක්ම ඒ සතුටෙන් ප්‍රීති සුඛයෙන් වින්දායි මව්පියන් උත්සතියක් වෙන. ඔන්න තවත් අමුතුම දෙයක් කියනවා. මහරජා මේ තාම මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ රජුරවන්ට, කිචි රජුරවන්ට. මහරජා තවත් අවස්ථාවක මම ඒ වේහලිංග ගමේ නියම් ගමේ වාසය කරනකොට මගේ කුටියේ වහල තෙමෙන්න පටන් ගත්ත වැස්සට. මම භික්ෂුන් වහන්සේලාට කිව්වා ගිහිල්ලා ගටිකාර කුඹකාරයා ගෙදර තනකොළ තියෙනවද කියලා හේලි කරන්න තනකොළ තියෙනවද කියලා සොයන්න කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි ගටිකාර කුඹකාරයාගේ නිවසේ තනකොළ නැහැ හැබැයි වහලේ හේලි කරපු තනකොළ තියෙනවා. ආ එහෙනම් ගිහිල්ලා ඒ තනකොළ අරගෙන එන්න කියලා කිව්වහම ඔන්න ඉතින් සංඝයා මේ භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා ඒ කුටියේ තියෙන සෙවිලි කළ තනකොළ ගන්නවා. ඔන්න ඔතන පොඩි මේකක් තියෙනවා. දැන් පොඩි අදහස් වල වෙනසක් තියෙනවා. මේ කාලේ පරිවර්තන ආදී වේ දක්වන්නේ ඒ නිවසේ වහල නොවේය, මේ කුම්භකාරයාගේ ශිල්ප ශාලාවේ වහලේ කියලා. නමුත් අටුවා ආදී තියෙන හැටියට නම් පේන්නේ නිවසේ වහල බවයි පෙනෙන්නේ. ඉතින් කොහොම හරි මහ පුදුම සිද්ධියක්. එතකොට සංඝයා වහන්සේලා මේ වහලේ තනකොළ ගන්නකොට මව අඳ මව්පිය වහනෝ කවුද මේ වහලේ තනකොළ අයවත් කරන්නේ? අන්න එතකොට කියනවා මේ අපි මේ භික්ෂුන් වහන්සේලා මේ භාග්‍යතුන් වහන්සේගේ කුටිය තෙමෙනවා මේ එක නිසා මේක ගෙනියන්න කියලා අඳ මව්පියන් ඔන්න බොහොම සතුටු ප්‍රකාශ කරනවා. මේ සංඝයා වහන්සේලා අර වහලේ තියුණ තනකොළ අරගෙන ගෙනිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ කුටිය සෙවිලි කරා. ඔන්න ගටිකාර කුඹකාරයා ගෙදරට ආවට පස්සේ මේ තාම කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ රජුරවන්ට. කුඹකාරයා ගෙදරට ආවට පස්සේ අහනවා මව්පියන්ගෙන් මොකද මේ වහලේ තනකොළ නැහැ මේ හෙවිලි එවිලා නැත්තේ. ඔන්න එතකොට කියනවා මේ භික්ෂුන් වහන්සේලා ඇවිල්ලා මේ තනකොළ අරගෙන ගියා. කිව්වාම ඒ වෙලාවෙත් ඔන්න ගටිකර්ම මේක මහා ලාභයක් මට වෙලා තියෙන. ඒ තරම් විශ්වාසයි මගේ භාග්‍යතුන් වහන්සේ මා කෙරේ කියලා එතන කියනවා අඩ මසක්ම සතුටේ වින්දා. ඊළඟට සතියක් පමණ මව්පියනුත් ඒ වගේ ප්‍රීති සුඛයේ වින්දා. එපමණක් නොවෙන්න එතන ආශ්චර්යවත් දෙයක් කියනවා. තුන් මාසයක්ම ඒ ගටිකාර කුම්භකාරයාගේ නිවාසයේ වහල හැටියට තිබුණේ අහස. වහලේ හැටියට තිබුණේ අහස. හැබැයි වැස්සට තෙමුනේ නැහැ කියනවා. ඒ කියන්නේ වහලක් නැහැ. නමුත් වැස්සට තෙමුන්නේ නැහැ. ඉතින් ඕක පිළිබඳව මහා ආචාර්යවත් දේවල් ඉතින් අටුවාවල සඳහන් වෙනවා. ඉතින් කෙසේ වේතත් ඔන්න ඔය සිද්ධිය ඉතින් මේ බුදුරජාණන් වහන්සේ මේ රජතුමාට ප්‍රකාශ එහෙම කිව්වහම රජතුමා කියනවා විශාල ලාභයක් මේ ගටිකාර කුම්භකාරයාට ලැබිලා තියෙන්නේ. බොහොම විශාල ලාභයක් කියලා ප්‍රසාදයේ පළ කළා. ඔන්න රජතුමා තමන්ගේ ප්‍රසාදයේ හෙළි කරන්න ඊළඟට අර රත්හැල් ගැල් 500ක් ඒකට ගැලපෙන ව්‍යංජන උපකරණ සහිතව වේහලිංග ගමනියම් ගමට යැව්වා රාජපුරුෂයන් අතින්. ඒක ගෙනිච්චාම රාජපුරුෂයන් කිව්වා ස්වාමීනි මෙන්න මේ රජතුමා මේවා ඔබතුමාට බාර දෙන්න කිව්වා කියනවා. කිව්වහම මේ ගටිකාර කුම්භකාරයා කියනවා රජවරුන් ඉතින් බොහොම වැඩ කටයුතු බහුල අයනේ, ඒවා රජතුමාටම වේවා මට වැඩක් නැහැ කියලා ප්‍රතික්ෂේප කළා. ඔන්න ඔහොම කියලා බුදුරජාණන් වහන්සේ අන්න ඒ වගේ කෙනෙක් ගටිකාර කුම්භකාරයා කියලා ඊළඟට ඔන්න දේශනාව ඉවර කරන්නේ මෙහෙමයි. ඒ ගටිකාර සූත්‍රය ඉවර වෙන්නේ ආනන්ද සමහර විට ඔබ හිතාවි ඒ ජෝතිපාල මානවකයා කියන්නේ වෙන කෙනෙක් කියලා. නමුත් ආනන්ද ඒ ජෝතිපාල මානවකයා තමයි මම තමයි ඒ ජෝතිපාල මානවකයා. ඉතින් මේක මහ පුදුම කතාවක්. අහනකොට කෙනෙක් පුදුම වෙන්න පුළුවන්. ඊළඟ සැරේ බුදු වෙන්න ඉන්නේ මේ බෝධිසත්වයන් වහන්සේ අර වගේ නව සැරයක්ම අර යාළුවා කියද්දි එන්න යන්න බුදුරජාණන් වහන්සේ දකින්න කියලා. මේ මුදු මහන දැකීමෙන් වැඩක් නැහැ කියලා. ඉතින් මේක ඇත්ත වශයෙන්ම බුදු බෝධිසත්වයන් වහන්සේට උනත් මේ විදිහ අකුසල වලට කියන්නේ ආර්යෝපවාදී කරු. මේ බුදු කෙනෙකුට නිග්‍රහ කිරීම කියන එක ලොකු අකුසලයක්. ඉතින් ඒකට හේතුව හැටියටින් දක්වන්නේ ඒ බ්‍රාහ්මණ මානය නිසා මොන හේතුවකින් හරි මේ අවස්ථාවේ ඒක කියුණා. ඒ නවසරයක් මේ විදිහට හිටියා. ඉතින් ඔන්නේ ඕකේ පිළිබඳව ඉතින් නොයෙකුත් මතිමතාන්තර තියෙනවා. අපදාන පාළි කියන ග්‍රන්ථයේ තියෙනවා භුබ්බකම්ම පිලෝතික අපදාන කියලා පරිච්ඡේදයක්. ඒ පරිච්ඡේදය දැක්වෙන හැටියට අපි බුදුරජාණන් වහන්සේක අවස්ථාවක සංඝයා වහන්සේලාට තමන් වහන්සේගේ ජීවිතයට බලපාපු අතීත පාප කර්ම වල ඒවා ගැන විස්තරයක් කියනවා. ඒ අවස්ථාවේ එතන දැක්වෙනවා මේ ජෝතිපාල මානවකයෙක් ඉඳලා කාලේදී මම කාශ්‍යප බුදුරජාණන්ට කරන නිග්‍රහය නිසා තමයි මට අවුරුදු 6ක්ම බුද්ධ සම්බෝධි මාර්ගයේ ආවරණය වෙලා 6 අවුරුද්දක් මට දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණේ. එතකොට ඒ දුෂ්කර ක්‍රියා කරන්න මගේ හිත පෙළඹුණේ. දැන් අපි දන්නවා හැම බුදුවරයෙක්ම දුෂ්කර ක්‍රියා කරන වෙයි. 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරන්න සිද්ධ වුණේ අර ඒ මැදුම්මක සොයා ගන්නතුරු මහා අර නිගණ්ඨ මතේ අනුව ඒ පැත්තට ගිහිල්ලා. ඉතින් ඒක උනේ අන්න එතන සඳහන් වෙන්නේ අන්න අර කාශ්‍යප බුදුරජාණන්සේ කළ නිග්‍රහය විපාක හැටියටයි. ඉතින් ඇතම් කෙනෙක් කියනවා බුදුවරුන්ට බලපාන්නේ නැහැ. නමුත් මේ පින්තුන අහලා තියෙන බුදුරජාණන් වහන්සේට වගේම ඔය මුගලන් මහරහතන් වහන්සේ අර තරම් මව්පියන් මැරුව මේක නිසා අච්චර ඉර්ධිමත් කෙනෙක් ඇට කුඩු වෙනකන් ඒ අවසාන අවස්ථාවේ ඔයදී කොතිකුත් කත සිද්ධි තියෙනවා. රහත් තුනක් ඒ ඉතිරි කර්ම බරපතල අන්දමින් ඒවා ගෙවන්න වෙනවාමයි. මොකද මේ ශරීරයට ආකර්ෂණය කුසල් ශක්තිය වගේම අකුසල් ශක්තියත් මේ ශරීරයට ආකර්ෂණය. ඉතින් රහතන් වහන්සේලා පවා උන්වහන්සේලාට ඒවා ඒ ලාභ ලැබෙන ඒ අෂ්ටලෞක ධර්මයේ පොදුයි. ඉතින් අන්න එහෙම අපි හිතා ගන්න ඕන. ඉතින් එතකොට මේ කතාවේ තුලින් තව අපට ඉතාමත්ම වැදගත් කාරණා මේ පින්වතුන්ට හොඳ ආදර්ශවත්. ඇත්ත වශයෙන් ඝටිකාර කුම්භකාරයාගේ ජීවිතේ මහා පුදුම ජීවිතයක්. අර ඉතින් අර බ්‍රහ්ම ලෝකෙන් කෙලවුරුණා. ඇත්ත වශයෙන් අර අවස්ථාවේ කිව්වා වගේ මෞපියන් රැක බලා ගන්න ඒ තිවුණ ඒ පරිත්‍යාගය නිසයි මහණ වුණේ නැත්තේ. අර ජෝතිපාල මහණුවකට කිව්වේ මේ වගේ ධර්මයක් අහලා මහණ වුණේ අන්ධ මෞපියන් අන්ධ මහලු මෞපියන්. එතකොට නමුත් ඒ මෞපියන් පෝෂණය කරන්න කියලා මොකද කොහොමද ජීවත් වුණේ? මහා ආශ්චර්යවත්. කොයිතරම් පිරිසිදු ආජීවියක්ද? දැන් කාලේ උපාසිකට හිතන්නත් බැරි විදිහේ. ඒ කියන්නේ මිළු මුදල් පරිහරණයකුත් නැහැ. පොළොව හැරුවෙත් නැහැ සියතින්. අර විදිහට මහා පුදුම විදිහට ඊනාට වෙනදාමක් කියලා වංචනික විදිහට වෙනදාම් කරෙත් නැහැ. මෞපියන් පෝෂණය කරේ අර විදිහටයි. හිතා ගන්න මෞපියන් පෝෂණය කරන අතරේ බුද්ධෝපස්ථානයක් කරන නිසා තමයි මේ ඝටිකාර කුම්භකාරයා අග්‍ර උපස්ථායක. දැන් අපේ නම් සංඝයා වහන්සේ කෙනෙක් අපේ බුදුරජාණන් වහන්සේට නිතරම උපස්ථායක වුණේ. මහා පුදුම සිද්ධියක් මේක. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක මේ ගිහි උපාසකේ ඝටිකා. අන්තිමට ඊළඟට ඒ ඝටිකාර කුම්භකාරයාගේ අර කියාපු ගුණවලට අමතරව හිතලා බලන්න කොයිතරම් වටිනා කල්යාණ මිත්‍රයෙක්ද. නව සැරයක් එපයි කියද්දි අර මිත්‍රයා එක්ක කලහ කරන්නේ නැතුව නැවත නැවතත් කියලා අන්තිමට කෙස්වල් වෙනුත් අදගෙන ගිහිල්ලා තමයි ඔන්න ජෝතිපාල මහණෙක් එක්කගෙන ගිහිල්ලා අන්තිමට පැවිදි ජීවිතයකට යොමු කරලා ඒ තරම් වටිනා කල්යාණ මිත්‍රයෙක්. ඒ කල්යාණ මිත්‍රකම අපේ පොතපතේ ඉන හැටියට බුද්ධෝත්පාදේ ඒ බුද්ධාන්තරයක් ගිහිල්ලා අන්තිමට අර බ්‍රහ්ම ලෝකේ ඉඳගෙනත් ඒ කල්යාණ මිත්‍රකම කළ බවයි අපට කියවෙන්නේ. ජාතකට්ට කතා නිදාන කතා වෙන ප්‍රවෘත්තියක් මේ පිනතුන් ප්‍රතිකුත් අහලා ඇති. ඒ අපේ බුදුරජාන් වහන්සේ නැත්නම් සිද්ධාර්ථ කුමාරයන් හැටියට අභිනික්මන් කරලා අර අනෝමා නදී තීරේ එහා පැත්තට එහාට ගිහිල්ලා එතෙන්දී මහණ වෙන්න හිතලා අන්න අර කෙස් වල් අල්ලගත්තා වගේ දෙයක් සියතින්ම ඒ කඩුවෙන් තමගේ කෙස් කපලා මහණ වෙන්න හිතනකොට අටපිරිකර අරගෙන ආවිත් අර කල්ලාන මිත්‍රයයි කියලා පොතපතේ සඳහන් වෙන ගැටිකල් බ්‍රහ්ම රාජා. එතකොට මේ පින්නඳුට කියන්න හැටියට විශාල ආදර්ශයක් ඒ ගැටිකාර චරිතය. ඒකම අපිට පේන බුදුරජාණන් වහන්සේ අර පක්ෂපාතී වුණේ නැහැ. අර රජතුමා රජ කෙනෙක් කළ ආරාධනාව රජ කෙනෙකුයි වස්ස ආරාධනාව බාරගත්තන වස්ස ආරාධනාව බාරගත්තන සංඝයා වහන්සේලා බුදුරජාණන්සේට බොහොම වාසි. ඒවා ඔක්කොම ප්‍රතික්ෂේප කළා ගුණයටයි බුදුරවරු සැලකන්නේ ගුණයටයි බලයට නිලයට නොවේ. ඒක නිසා අර දුප්පත් අර කුම්භකාරය කළ වස්ස ආරාධනාව පිළි අරගෙන රජතුමාගේ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. ඊළාට ඒ කුම්භකාරයාගේ ඝටිකාර කුම්භකාරයේ ශ්‍රේෂ්ඨත්වය බලන්න රජතුමා අරතරන් අර කරත්ත ගණන් එවා පුරත් හැල් ඔක්කොම ප්‍රතික්ෂේප කළා. ඔක්කොම ප්‍රතික්ෂේප කළා. අර අමාරුවෙන් මැටි සොයාගෙන ඇවිල්ලා වළං හදලා එහෙම ජීවත් වෙනවා. ඉතින් බලන්න ඒ වගේ කර්මාන්තය කරව ඒ තරම් පුදුම විදියට එක පැත්තකින් අඳ මෞපියන් පෝෂණය කිරීමේ මහා බාහිර දූර කාර්යය, අනිත් පැත්තෙන් බුදුරජාණන් වහන්සේට අග්‍රෝපස්ථායක හැකේට ඒ උපස්ථාන කිරීම ඒ ඔක්කොම තියේදී මේ පුද්ගලයා කොහොමද ජීවත් වුණේ? අන්න අර විදියට දැහැමි ව්‍යාපාරී තාමත්ම දැහැරි දැහැමි ආජීවයක් ඇතිව ඒ අතරේ ශීලයේ රකිමින් මහා පුදුම ආශ්චර්යවත් ජීවිතයක් ඒ පැත්තෙන් බැලුවහම. ඉතින් අන්න ඊළඟට තව අපි මේක ටිකින් ටික ජඹුරට ගියොත් මේ කතාව ආශ්‍රයෙන් ධර්මයේ පැත්තට දැන් මෙතෙන්දි කියවුණා අර ඝටිකාර කුම්භකාරයා එහෙම නැත්නම් ඝටිකාර බ්‍රහ්මරාජයා අන්තිමට ඇවිල්ලා දුන්න පණිවිඩය ඔස්සේ අපි ඊළඟට හිතව දවමු. මේ අනාගාමි කට්ටිය ගැන මේ පින්තුන් අහලා තියෙනවා. අනාගාමි කියලා කියන්නේ ඒ රහත් බවට මෙහායින් තියෙන තත්ත්වයක් බව මේ පින්නතුන් අහලා තියෙනෝනේ. ඒක ගැන යමක් කියනවා නම් අනාගාමි අය ගැන කියවෙන්නේ දැන් වෙන මේ සංසාරයට බැඳලා තියෙන බැමි සංයෝජන 10ක් ගැන ධර්මයේ කියවෙනවා. ඒ වයින් පහළට අදින සංයෝජන වලට කියන්නේ ඕරං භාග්‍ය සංයෝජන. ඒ සංයෝජන පහ කඩලා දාලා ඉවරෙලා ඊට පස්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා ශීලබ්බත පරාමාස කාමරාග පටිග කියන ඒවා මේ පැත්තට අදින ඒවා. එතකොට ඒවා ඉක්මවලා අනාගාමි වුණාට පස්සේ ඉස්සරහට තියෙන්නේ උද්ධම් භාග්‍ය සංයෝජන. උඩ පැත්තට අදින ඒවා මොනවද? රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා. ඒ පහක් එතන ඒ තිතිරි වල තියෙන බොහොම සියුම් මේවා. ඒක නිසාමයි දැන් ඉතින් අර තරම් අනාගාමි අය ඒ රහත් වුණේ නැහැ. නමුත් ඒ තත්ත්වෙන් ඊළඟට අනාගාමි කියන්නේ මොකද? මම මව් කුසෙකට යන්නේ කිසිසේත් මව් කුසෙකට යන්න තරම් ඒ ශක්තියක් නැහැ. ඒ වෙනුවට ගිහිල්ලා උපදින්නේ අන්න සුද්ධාවාස කියලා ලෝක පහක් තියෙනවා. මේ පිණිස සමහර වාල ඇති අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිටා කියලා. එතකොට භවග්‍රය හැටියට සනකන්නේ අකනිටානේ. එතකොට ඒ පහ තමයි සුද්ධාවාස හැටියට දැක්වෙන්නේ. එතනොත් මේ අකනිටා කියන වචනයත් බොහෝ දිනාට ගැටලුවක්. අපට තේරෙන හැටියට නම් මේ උද්ධම් භාගිය සංයෝජන නිසාම ඒ වගේම ඒ අනාගාමී අය හඳුන්වන්නේ උද්ධං සෝතෝ. දැන් සාමාන්‍යයෙන් දියවැලක් පහළට ගලාගෙන දියවැලක්කට අහුනහම පහළට ඇදගෙන යන එකයි සිරිත. නමුත් මෙතන උද්ධං සෝතෝ කියලා කියන්නේ මොකද ඒ පරිනිර්වාණය කරා යන ගමන. ඒක නිසා තමයි භවග්‍රය හැටියට සලකන්නේ අකනිටා බම්. දැන් මේ අපි අර අවිච්ඡේ සිට අකනිටා කියලා කියන්නේ. ඔන්න ඊළඟට මේ බ්‍රහ්ම ලෝක ගැන ඒ කියාපු බ්‍රහ්ම ලෝක ගැන අනාගාමි අය රහත් වෙන අවස්ථාව ගැන විශේෂ දේශනාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අංගුත්තර නිකාය සත්‍යක නිපාතේ සත්‍ය පුරිසගතියෝ කියලා. සත්‍ය පුරිසගතියෝ කියලා කියන්නේ එතන අර පුද්ගලයන් 7 දෙනෙක් අනාගාමි පුද්ගලයන් 7 දෙනෙක් රහත් වෙන අවස්ථාව අමුතු විදිහේ උපමාවකින් බුදුහාමුදුරුව දක්වලා තියෙනවා. මෙන්න මෙහෙමයි. අපි ඒ උපමා ටික ඉස්සෙල්ලා කියලා හිටිමු. අනුබුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම්සේ මුළු දවසක් තිස්සේ තලන යකඩ කබලක් දැන් කම්මලක යකඩ කබලක් කිනිහිරේ උඩ තියලා තලනකොට ගිනි පුලිඟු මතුවෙනවනේ. ගිනි පුලිඟු පැන නගිනවනේ. ඒකට අපි කියමු පතුරක් කියලා. සියුම් පතුරක් ඔන්න පළමිනිය අවස්ථාවේ තියෙන්නේ ඒ යකඩ කබලක් තලනකොට යම්කිසි ගිනි පුලිඟුවක් පතුරක් මතුවෙලා මතුවන හැටියම ඒක පැන නැගෙ හැටියම එතනම නිවෙනවා. ඒ පළමු අවස්ථාව. ඊළඟට දෙවෙනි අවස්ථාව මෙහෙම දක්වන උපමා ටික අපි ඉස්සෙල්ලා කියනවා. ඒ කම්මලේ යකඩ කබල තලනකොට ඒ ගිනි පුලිඟුව පැන නැගිලා අහසේ උඩට යනවා. උඩට ගිහිල්ලා උඩදි නැති වෙලා යනවා. තුන්වෙනි අවස්ථාව ඒ ගිනි පුලිඟුව ඉහළින් ගිහිල්ලා පොළවට පහත් වෙලා හැබැයි පොළව වදින්න කලින් ඒක නිවිලා යනවා. ඔන්න අවස්ථා තුන. ওই අවස්ථා තුන දක්වන්නේ පින්නතුනි දැන් අනාගාමි පුද්ගලයන් හඳුන්වනකොට අනිත්යන් වලත් ඒ අනිත් ඔය දේශනාවේ පමණක් නෙවෙයි අනිත්යන් වලත් අනාගාමි අය රහත් වෙන අවස්ථාව අනුව ඝන පහකට කොටස් පහකට බෙදලා තියෙනවා. අපි ඒක ඉස්සෙල්ලා කියමු. මෙන්න මේම ඒවා. අන්තරා පරිනිබ්බායි, උපහච්ච පරිනිබ්බායි, අසංඛාර පරිනිබ්බායි, සසංඛාර පරිනිබ්බායි, උද්ධං සෝතෝ අකනිට්ඨගාමි කියන ඔය ඝන පහකට බෙදලා තියෙනවා. නමුත් ඔය ඝන පහ හතක් හැටියට මෙතන දැක්වෙනවා. දැන් අපි කියආපු ඒ ඝන තුනම දැක්වෙන්නේ අන්තරා පරිනිබ්බායි, අතර දුර පිරිනිවන් පෑම. දැන් හිතාගන්න එතකොට අර ගිනි පුලිඟුව තමයි අර අනාගාමි පුද්ගලයා අරගෙන ඉන්නේ කර්ම වේගය. එහෙම නැත්නම් ඒ සංස්කාර බලය. ඒ සංස්කාර ශක්තිය අර මෙතනින් අපවත් වුණාට පස්සේ මෙතනින් මේ ලෝකෙන් පිටවෙමු මරණයටපත් වුණා කියලා අපවත් වුණා කියලා අන්න එතකොට ඒ කොච්චර ඉක්මනින්ද කියන එක පෙන්වන්න තමයි අර යකඩ කබලක් තලනකොට ගිනි පුලිඟුවක් මතුවන එක්කම ඒක නිවිලා ගියා. පළවෙනි අවස්ථාව. දෙවෙනි අවස්ථාව ඒක ටික දුරක් ගිහිලා නිවිලා ගියා. තුන්වෙනි අවස්ථාව අහසින් ගිහිල්ලා පොළවට වැටෙන කලින් නිවිලා ගියා. ඒ අවස්ථා තුනම අන්තරා පරිනිබ්බායි කියන ගණයට අයිති. ඔන්න ඊළඟට කියනවා අර යකඩ කබල තලනකොට පතුරක් ගිලිහිලා අහසින් ගිහිල්ලා පොළවට වැටුණාට පස්සේ නිවෙනවා. ඒක දක්වන්නේ උපහච්ච පරිනිබ්බායි. උපහච්ච පරිනිබ්බායි කියන ගණයට දක්වනවා. එතකොට ටිකක් පරක්කු වෙලයි රහත් වෙන්නේ. ඔන්න ඊළඟට දක්වනවා එකක්. එකත් මහ බුදුරජාණන්සේන උපමාව. ඒතර යකඩ කබල තලන අතරේ කෑල්ලක් වතුරක් ගිනි පුලිඟුවක් කියමු. ඕක අහසින් ගිහිල්ලා වැටෙන්නේ පොඩි තනකොළ පිටක. එහෙම නැත්නම් දැව පිටක. වැටිලා කුඩා දැව පිටක, කුඩා තනකොළ පිටක වැටිලා ඒක දවලා තවත් ඉන්ධන නොලබා ඒක නිවිල යනවා. අන්න ඒක දක්වන්නේ අසංඛාර පරිනිබ්බායි. බොහොම සියුම් වේද වර්ගයක් තියෙනවා. ඔන්න ඊළඟ අවස්ථාව දක්වන්නේ ලොකු තන පිටක වැටෙනවා අරිගිනි පුලිඟුව. වැටිලා ඒක දවලා ගිනි දුම් එහෙම ඇති කරලා ඒක දවලා ඊට පස්සේ ඒ තන පිඬ ලොකු තන පිඬ හරි දව පිඬ හරි දවලා අවසාන වෙලා නිවිල යනවා. ඒක දක්වන්නේ සසංඛාර පරිනිබ්බායි කියන වචනේ. ඔන්න ඊළඟට කියනවා අන්තිම අවස්ථාව. ඒ කියන්නේ අර ගිනි පුලිඟුව ගිහිල්ලා වැටිලා අර ලොකු තන පිඬක හරි දව පිඬක හරි ඒක සම්පූර්ණයෙන්ම දවලා එතන ඉවර වෙන්නේ නැහැ. ඒ ළඟ තියෙන පඳුරු දවනවා. උයන් මතු දවනවා. ඔහොම දව දවා ගිහිල්ලා යම් කිසි වතුරක් ළඟට පර්වතයක් ළඟට පාරක් ළඟට ගිහිල්ලා ඉන්ධන නොලබා නිවිලා යනවා. අන්න ඒ අන්තිම අවස්ථාව තමයි උද්ධං සෝතෝ අකනිට්ඨගාමි. ඒක කියන්නේ අර ඒ අනාගාමි පුද්ගලයා අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිටා කියන ඒ බ්‍රහ්ම ලෝක පාස් කරමින් ගිහිල්ලා අන්තිමට අකනිටා බඹලොවේදී අරහත් ඵල විමුක්තිය ලබන අවස්ථාව පෙන්වන්නයි ඒ ඔය උපමා ටික දැක්වේ. එතකොට මේ මහා පුදුම දෙයක් මෙතන තියෙන්නේ. මෙතන මේ ගිනි පිළියුම් ගියෝ කියලා කිව්වේ ඒකෙන් අපි ඒකෙන් හිතා ගන්න තියෙන්නේ අන්න බුදුරජාණන් වහන්සේ නිවන කියලා කිව්වේ නිවීම බවයි. නිවීම බවයි. මුළු භවයම දැවෙනවා. එතකොට මේ දැවෙන තැන අපි ඒක තවත් මේ අපේ උපමාවකට ආශ්‍රය කරගත්තොත් ටිකකට හිතන්න මේ අපේ පටිච්චසමුප්පාද දේශනාවල මතු කරලා දුන්නා මේ භවයේ මේ රහස තියෙන්නේ විඥානයත් නාම රූපයත් අතර බව. ඒක ඔප්පු වෙනවා අර අපි කලින්ම මාතෘකාවට ගත්තු ගාථා පිළේ එක තැනක සඳහන් වෙනවා ඝටිකාර බ්‍රහ්මරාජයා අර හත් නම අර භික්ෂුන් වහන්සේලා හත් නම රහත්තුණු අවස්ථාව දක්වන්නේ මෙන්න මේ විදිහේ කියමනකින් ගාථාවකින් දක්වන්නේ යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ඒක ඊළඟට ඒ කියන්නේ යම් තැනක තං ධම්මං පරිඤ්ඤාය කොහොම හරි එතන කියන්නේ අර යම් තැනක නාමයක් රූපයක් උපරෝධණය වෙනවා නම් අන්න ඒ තැන තේරුම් අරගෙන තමයි රහත් වෙනවා කියන එක ඒ එතන ඒ ගාථාවෙත් කියවෙන්නේ. යත්ථ නාමංච රූපංච අසේසං උපරුජ්ජති තං ධම්මං විඤ්ඤාය අච්චිදුම් භවබන්ධන. ඒක තේරුම් අරගෙන භවබන්ධනේ කැපුවයි කියන එකයි ඒ ගාථාව කියවෙන්නේ. ඉතින් එයින් පේනවා භවබන්ධනය තියෙන්නේ මේ නාම රූපයත් විඤ්ඤාණයත් අතර බව. ඒ අපි අර කලිනුත් කිව්වා වගේ. එතකොට ටිකකට හිතාගත්තොත් අපි අර උපමාව තේරුම් ගන්න අර යකඩ ගබල තරනවා වගේ එකක් තමයි විඤ්ඤාණයත් නාම රූපයත් අතර ගැටුම. ඕක තුලින් තමයි ඔක්කොම මුළු සලායතන අපි අර කලින් පෙන්නුවා ඒවා තුලින් අර සංස්කාර එකතු මුලදී අවිද්‍යාව නිසා ඇති වෙන සංස්කරණයෙන් ඊළඟට ඒ ශක්තිය තුලින් භවය ගොඩනගෙනවා. ඉතින් කර්ම ආදිය ගොඩනගින්නෙත් ඒකෙන්. අවසාන වශයෙන් මේ අපට තේරෙනවා මේ බ්‍රහ්ම රාජයන් ගැන කියාපු කාරණාවලින් ඊළඟට පොතපතේ කියවෙන හැටියට ඒ අනාගාමි බ්‍රහ්ම රාජයන් වහන්සේලා පවා සමහරට අරහත්ත්වයෙන් පස්සේ කල්ප ගණන් මොකද මේ බ්‍රහ්ම ලෝකවල ආයුෂ දීර්ඝයි. ඒකයි බොහෝ අවස්ථාවල කියන්නේ මනුෂ්‍ය ලෝකේ රහත් වෙන්න හොඳම තැන කියලා. ඒ තැන්වල රහත් වෙලත් ඒත් කිසි තේරුමක් නැති පැවැත්මක් තියෙන්නේ. මොකද හේතුව මේ අර ශරීරයට ආකර්ෂණය වෙන මේ පැවැත්මට ආකර්ෂණය වෙන කර්ම ඉතාම සියුම් කර්ම. සියුම් කර්ම ගෙවා දාන්න වෙනවා ජීවිතේන්ද්‍රිය නැති වෙන තාක්. ඒක නිසා කල්ප ගණන් ආයුෂය වයි තියෙනවයි කියනවා. ඉතින් රහත් උනත් සමහර විට ඒ බ්‍රහ්ම රාජයන්ට ඉන්න සිද්ධ වෙනවා. ඉතින් මනුෂ්‍ය ලෝකයේ ආයුෂ කෙටවීම නිසා තමයි එතනම ඉවර වෙන්නේ. ඒ කටයුතු ඉවරයි. ඔක්කොම වැටුප ලැබුණා වගේ එකනේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කියන්නේ. මම මරණය පතන්නෙත් නැහැ, ජීවිතය පතන්නෙත් නැහැ, වැඩේ කළා සවාරි වැටුපේනකන් ඉන්නවා කියලා කියන්නේ මරණය එනකන් ඉන්නවා. ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේගේ තේ ශාරීරිය තියුණ නිසානේ අර අවසාන අවස්ථාවේ අර පරිනිර්වාණ මහා පරිනිර්වාණ සූත්‍රය කියනකොට අර්ථනම් ශ්‍රේෂ්ඨ බුදුරජාණන් වහන්සේට වතුර ටිකක්වත් ලැබුණේ. ඒත් යම් යම් කර්ම වේග කොතිකුත් ඒ අෂ්ට ලෝක ධර්මයට අදාළ මහා දුක්ඛ කන්දරාවක් මැදයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පවාගෙන ගියේ. අනිත් රහතන් වහන්සේලා පිළිබඳවත් මේ පින්තුන් අහල තියෙනවා. අර අච්චරම මිනිසෙන් මැරූ අඟුලි මාල උන්වහන්සේ ගැන පොතේ සඳහන් වෙන අඟුලිමාල සූත්‍රයේ උන්වහන්සේ රහත් වුණාට පස්සේ පිණ්ඩපාතේ යනකොට අර ගෙදරවල් වල උපාස ගම්මලා වීසි කරන වණන් කෑලි අර මේ වැවිල ඔළුවේ වැදිලා ඔළුව පලාගෙන ලේ හලාගෙන ඉන්නේ සමහර දාට පිණ්ඩපාතේ කියලා. මොකද හේතුව අර කර්ම ආකර්ෂණේ. කර්ම ආකර්ෂණේ හිතලා ගහන කොල්ලෝ ගල් වීසි කරාම ඒව ගිහිල්ලා අර අඟුලිමාල හාමුදුරන් ඔළුවට වදිනවා. අන්න ඒක නිසා හිතන්න ඕනේ මේ භවයේ භයානකකම මේ ශරීර කූරුව තියෙන තාක් බුදුර පසේ බුදු රහතන් වහන්සේලාට ඔක්කොටම මේ කර්ම විපාක ගෙවන්න වෙනවා. ඒ තරම් භයයි. භයානකයි කර්ම චක්‍රය. ඉතින් මේ බඳු කර්ම චක්‍රයක් තුලයි අර ජෝතිපාල මානව කියා මොන වැරදීමකින් හරි මාන්නයකින් හරි අර විදිහේ අර නව ශරීරයක් ප්‍රතික්ෂේප කරලා ඒක අකුසලයක් නුනයි කියලා හිතන්න බෑ. ඉතින් පොතපතේ ඒවයි දැක්වෙන හැටියට බුදුරජාණන් වහන්සේම යම් අවස්ථාවක සංඝයා වහන්සේට ප්‍රකාශ කළා මේ පාප කර්ම නිසායි මම මේ විදිහේ මේවා වින්දේ මේ ජීවිතේ කියලා ඒක අපට පාඩමක් හැටියට. එතකොට අර 6 අවුරුද්දක් දුෂ්කරක්‍රියා කළෙත් ඒක නිසායි කියලා කියනවා. ඉතින් ඒක ඒ පැත්ත. අනිත් පැත්තෙන් වෙනකොට කල්පනා කළ බැලුවාට අර පිටෙන් කිව්වා වගේ අනාගාමී තත්වය ගැන අකනිෂ්ඨා කියලා කියන්නේ මොකද අර දැන් භවේ නම් අපි හිතන දැන් වෙන දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි චුත වුණොත් ඊට පහළේකට යන්නේ. දැන් මෙතන මහ පුදුම වැඩක් වෙන්නේ. අපි හිතමු අවිය බ්‍රහ්ම ලෝකේදීම රහත් වුණේ නැහැ කියලා. ඊළඟට අර ගිනි පිඬේ උපමාව හිතාගන්න. අර ගිනි පුලිඟුව වැටුණ හැටිය නිවුනේ නැත්නම් නිවුනා කියන්නේ රහත් වුණා. එහෙම නැත්නම් අහසේ දිනියු නැත්නම් වැටිලා නිවුනේ නැත්නම් ඊළඟට අඩු ගණනේ අර දැව පිඬ දවලා ඔහොමම ඒ කතන්තරේ කියන්නේ මොකද? අවිහ අතප්ප සුදස්ස සුදස්ස යකනිටා කියන ඒ බ්‍රහ්ම ලෝකවල ක්‍රමක්‍රමයෙන් උපත ලබනවා. ඒක හේතුව අපිට කියන්න බැරි තරම් සියුම් මන්දමින් ඒ පුද්ගලයන්ගේ ප්‍රඥා ශක්තිය අනුව මේ ඔක්කොම ප්‍රඥාවෙන්නේ වීලා දාන්නේ මේ සංස්කාර ශක්තිය. එතකොට මේ ප්‍රඥා ශක්තිය හරියට දියුණු වෙන තාක් අනාගාමි පුද්ගලයා පවා ඒකනේ බුදුරජාණන් වහන්සේ මම ප්‍රකාශ කරන්නේ එක් අවස්ථාවක අසුචි ටිකක් නමුත් ගඳ නමුත් මම ගඳ වෙන්න ගඳ වගේ මම භවය මොහොතකටවත් වර්ණනා කරන්නේ නැහැ කියලා. ඒ තරම් භයානකයි භවය. ඉතින් ඒ වගේම තමයි දැන් මේ වෙන තල බලන්න සංස්කාරවල තියෙන භයානකකම් බුදුරජාණන් වහන්සේගේ එක දේශනාවක් අපි මීට කලින් ඔය වෙන දේශනාවලදී කියලා තියෙනවා. වෙන දේශනාවක ඒක මතු කරලා තියෙනවා ධම්මපද්‍ය කියන කෙනෙකුට. ඇතැම් අය ඒක බොහොම ලීලව තෝරන්නේ jigacchā paramārogā saṅkhāra paramādukhā ඊතං ඤත්වා යථා භූතං නිබ්බාණං පරමං සුඛං. අපි මේ අවස්ථාවේ තේරුම් කරලා දුන්නා මේ jigacchā paramārogā කියන එක දොස්තරලා විරුද්ධ වෙන්න පුළුවන්. jigacchā paramālogā කියන එක තෝරන්න ගියොත් හිතන්නේ ලෝකේ තියෙන ලොකුම ලෙඩේ බඩගින්නේ කියලා. කවුද ඔක පිළිගන්නේ? වෙන දේවල් නේ කියන්නේ. නමුත් ලෝ අපි පෙන්වලා දුන්නා ලෝකේ තියෙන ලොකුම ලෙඩේ කිව්වේ පරම කියලා කිව්වේ අනිත් ලෙඩ ඔක්කොම නැති කරත් මෙන්න මේ සියුම් ලෙඩේ මේ ජඨරාග්නිය කියන ලෙඩේ තමයි සත්වෙන්ට තියෙන මහා භයානකම ලෙඩේ. ඒකයි ඒක පරමාරෝගා jigacchā paramārogā. ඒකනේ අපි අර එකීමටත් කියන්නේ ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩකි බඩගිනි කියලා. ඒක බඩගින්න කියන එක ඒ තරම් භයානකයි. එතකොට අන්නේ ඒකට උපමා කරලා තමයි ගන්න තියෙන්නේ jigacchā paramārogā saṅkhāra paramādukha. සංස්කාර තමයි ලොකුම දුක. අපි ඒක හිතන්නේ නෑ. අපි හිතන්නේ අපිට තියෙන කරදර තමයි ලෙඩ රෝග දුක් කරදර තව නොයෙකුත් විපත්ති ඕව තමයිද අපි හිතන්නේ ලොකු දුක කියලා. නමුත් බුදුරජාණන් වහන්සේලා කියන්නේ සංඛාර පරමුදක සංස්කාරමයි දුක. ඒකට සංස්කාර ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාන්තකාරයේ ඉන්න තාක් සංස්කාර සකස් වෙනවා. ඒ සමහර ඒවා ගොරෝසු සමහර ඒවා සියුම් සමහර ඒවා කර්ම විපාක ගෙන දෙන ඒවා සමහර දේවල් ඒ භවය දිගට ගපාත්වන ඒවට කියන භව සංස්කාර. අන්නේ භව නොනිම නිම නොවුණු භව සංස්කාර නිසායි ඒ අනාගාමී අය තවතරත් අර වෙනම ලෝකයක ඉපදිලා අර විදියට කල්ප ගණන් ගෙවන්නේ. ඒක මහ පුදුම දෙයක්. මේ හිතන බලනකොට අපි ඒවට නිකන් ගොඩේ උපමා අපි දුන්නා මේ පින්නතුන්ට තේරුම් කරන්න. ඔය බ්‍රහ්ම ලෝකවල පැවැත්ම බම්බරයක් ගැහුවාම ඒක හෙල්ලෙන්නේ නැතුව වගේ තියෙන්නේ ඈතට පේන්නේ. නමුත් ඒක කරකැවෙන වේගයෙන් අන්න ඒ වගේ මේ සංස්කාර වේගය තුලිනු මේ පැවැත්මක් තියෙන්නේ ඒ බ්‍රහ්ම ලෝකවල. ඒක තේරුමක් නැති පැවැත්මක්. නමුත් ඒ වගේ වාදාන සිද්ධ වෙනවා. ඉතින් ඒ අරහත්ත්වයත් අනාගාමිත්වයත් අතර වෙනස සූත්‍රවල තියෙන එපාට ආශයෙන් අපි තේරුම් කරන් ගියොත් මෙන්න මෙහෙම කියවන සමහර වෙලාවට. අස්මිමාන සමුග්ඝාතං පාපුනාති දිත්තේව ධම්මේ නිබ්බාණං. රහත් වීම ගැන කියනකොට කියනවා අස්මිමානය කියන එක මුලිනු පුටා දමනවා කියලා. අස්මිමානිය මුලිනු පුටා දමන තාක් සංසාර දුක කෙලවර කරන්නේ නැහැ. ඒකොට ඒ අස්මි කියන ඒ මානිය අනාගාමි පුද්ගලයා තුළ තාම ඉතිරි වෙලා තියෙනවා. ඒක තවත් විදියකින් කියන තැන් තැන්වල ඒ දැන් අනාගාමි පුද්ගලයාට ධම්ම රාග ධම්ම නන්දි කියලා එකක් තියෙනවා. ධර්මයට තියෙන ඇල්ම ඒකත් අන්තිමට බන්ධනයක් වෙනවා. ධම්ම රාග ධම්ම නන්දි තේනේව ධම්ම රාගේන තායේව ධම්ම නන්දියා. අන්තිමට නැවත මෙලොවට එන්නේ අනාගාමි වෙනවා කියලා කියනවා. ඉතින් එයින් පේනවා අර ඉතාමත්ම සියුම් බැඳීම් තමයි ඒවා ලෝකයේ තියෙන. ඒක තවත් හෙළි වෙනවා අපි කලිනුත් අප මේ දේශනාවලදී මතක් කර සූත්‍රයක් තමයි කේමක කියන ස්වාමීන් වහන්සේ අර උන්වහන්සේ සැප දුක්ස යන්න වෙන භික්ෂුවක් එව්වහම කිව්වා මම මේ මගේ එක ස්කන්ධයක්වත් රූප වේදනා ආදී එක ස්කන්ධයක්වත් මම මේ මම වෙමි මේ මගේ ආත්මය කියලා මම දකින්නේ නැහැ. හැබැයි මම රහත් වෙලත් නැහැ. ඕක කිව්වාම ඉතින් අර සංඝයා වහන්සේලා හැටනමක් මේක විශ්වාස කරේ නැහැ. මේක කොහොමද වෙන්නේ? ඒ පංචස්කන්ධය මම මාගේ කියලා දකින්න නැත්නම් රහත් වෙන්න එපාය. එතකොට බැරිම තැන මේ හැරමිටියත් අරගෙන කියලා කේමක ස්වාමීන් වහන්සේ අර සංඝයා වහන්සේලා තේරුම් කළ දීන්නේ උපමා දෙකකින්. අන්නේ උපමා දෙක අපි නැවත මතක් කරගනිමු. පුදුම උපමා දෙකක් දෙන්නේ. ඒ උපමා දෙක කියන්නේ ඔන්න දැන් මලක සුවඳක් එනවා. යම් කිසි මලක සුවඳක් එනවා. එතකොට මේ සුවඳ තියෙන බව අපි දන්නවා. නමුත් සුවඳ එන්නේ කොහෙන්ද? පෙත්තෙන්ද? රේණු වලින්ද කොතනින්ද කියලා අපිට කැමියෙන්ද කියලා කියන්න බෑ. අන්න ඒ වගේ දෙයක් මේ ස්වාමීන් වහන්සේ කියනවා. මට මේක ස්කන්ධයටත් ආත්මය හැටිය පේන්නේ නෑ. නම් අස්මි කියන අනුසහගත ඉතාම සියුම් මානයක් මාතුල ඉදිරිව තියෙන කියලා ඔන්න ඒ මලේ උපමාව දෙනවා. ඒ වගේම කේමක ස්වාමීන් වහන්සේ තවත් උපමාවක් දෙනවා මේ අවස්ථාව. ඒකත් සියුම් උපමාව. යම්සේ රදවේ කිලිටි වස්ත්‍රයක් සෝදනවා. ඒ කාලේ තිබුණු දැන් අපි පාවිච්චි කරන සබන් වැනි දෙයක් අපි උපමාවට කියමු සබන් කියලා. එතකොට සබන් වැනි දෙයක් යොදලා ඒ කිලිටි ඉවත් කරනවා රෙද්දේ. රෙද්දේ ඒවා ඉවත් කරලා අපි ඒ ස්වාමියාට ඒක බාර දෙනවා. ඒ රෙද්ද හොදලා සුද්ධ කළා. නමුත් රෙද්ද හොදලා ඒ කිලිටි නැති වුණාට මොකද සබන් සුවඳ තාම තියෙනවා. සබන් සුවඳ තාම තියෙනවා. ඉතින් ඒ ස්වාමියා ඒ යම්කිසි අල්මාරියක හරි තැන්පත් කරලා කලකට පස්සේ ඒ සුවඳත් නැති වෙලා යනවා. ඉන් පෙන්නු කරන්නේ කොයිතරම් සියුම්ද කියන එක. එතන ඉඳලා යන ගමන එතකොට අරූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා කියන ඉතාම සියුම් සංයෝජන ඒවායේ ක්‍රියාකාරීත්වය තුලින් තමයි යන්න අර සුද්ධාවාස පවතින්නේ. ඒවා මෙතෙන්දි මේ ජීවිතේදිම කෙලවර නොකරොත් අන්න අර විදිහට භවයේ සමහරු අර ඒ ශක්තිය අනුව දැන් උපක පුක්කුසාති ආදීන් ඒ සංසාරේ දියුණු කර දීර්ඝ කාලයක් සිද්ධියුණු කර ආය අනාගාමී අය ඒ අවිහ බ්‍රහ්ම ලෝකේ උපන් හැටියෙම ඒ විදිහටම රහත් වුණ බවයි ඒ අවස්ථාවේ ඝටිකාර් බ්‍රහ්මරාජ ප්‍රකාශ කළේ. නමුත් ඇතැම් බ්‍රහ්මරාජින් අන්න අර විදිහට කල්ප ගණන් පහළට යන ගමනක් නෙවෙයි. පහළට යන ගමනක් නම් කර්ම ශක්තිය කර්ම වේගාණු යනක. මේක එහෙම නෙවෙයි. ඊට වඩා සියුම් සංස්කාර වේගයක්. දැන් ඔය ඔක්කොම පටලවාගෙන නැයි දැන් බොහෝ දෙනා කතා කරන්නේ. නමුත් අවිද්‍යාව තුලින් ඇති වෙන සංස්කරණයෙන් තමයි අපි පෙන්ලා දුන්නේ අර විඥාන නාම රූප දෙක භ්‍රමණය වෙන්නේ. අපි කියමු භ්‍රමණය වෙන්නේ. හරියකෝ වතුර යන්ත්‍රයක වගේ. ඒ භ්‍රමණය තුලින් තමයි සලායතන ඉන්නේ ආදී කර්ම නිෂ්පාදනය වෙන්නේ. අන්න එහෙම හිතාගන්න. ඒක නිසා තමයි මේ පින්නතුන් මතක තියාගන්න අපි ඔය නාම ධර්ම තේරීමේදී අපි කිව්වනේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර බලන්න අර මැද ඇඟිල්ල හැටියට අපි ගත්තේ චේතනාවනේ. එතකොට චේතනා හම්බිකේ කම්මං වදාමි කියන පින්නතුන් කල්පනා කරගන්න ඕන. අන්නේ නාම ධර්ම තුල තියෙන කර්ම සකස් වෙන අවස්ථාව. එතකොට ඒ විඥාන නාම රූප දෙකේ ඝට්ටණය තුලින් අර ජීවිත අනාගත ජීවිත රාශියකට බලපාන කර්ම සකස් වෙන්නේ. ඒවත් අර බුදුරජාණන්සේ ප්‍රකාශ කරලා තියෙනවා නාං වික්‍රේ කතානං උපචිතානං කම්මානං අපපටිසින් සංවිදිත්වා දන්ති කිල්ලං වදාමි. කර්මයන්ගේ කර්මයේ තියෙන භයානකත්වය එතන බුදුරජාණන් වහන්සේ දක්වනවා. මහණෙනි මම කියනවායි කරන ලද රැස් කරන ලද කර්ම විපාක නොදී ගෙවෙන්නේ නැහැ කියලා. විපාක නොදී ගෙවෙන්නේ නැහැ කියලා. ඒක කියනකොට කෙනෙකුට බය හිතෙනවා. නමුත් යන බුදුරජාණන් වහන්සේ ඒක තවත් විස්තර කරනවා. ඒක සියුම් මන්දමින් අර නිගණ්ඨයෝ කියන වගේ කරන හැම කර්මයකම විපාක දෙන්න විපාක මිදින්න කියොත් කවදාවත් සංසාරයෙන් බේරෙන්න බෑ. නමුත් එතන ඒ බුදුරජාණන්සේ දක්වන්නේ මහා පුදුම විදිහේ විග්‍රහ අපි ඔයිට කලින් ඔය සවිස්තරව කියලා තියෙනවා. නිගණ්ඨයෝ කියන්නේ කරන ආකාරයෙම මිදින්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒක දක්වනවා කොටස් තුනකට දක්වලා. ඇතැම් කර්ම ditta ධම්ම වේදනීය වශයෙන් මෙලොවම ඉඳලා කෙලවර කරනවා. තවත් කර්ම ditta ධම්ම වේදනීය ඊළඟට උපපජ්ජ වේදනීය ඊළඟ જાතියේ ඒක ගෙවලා කෙලවර කරනවා. තවත් කර්ම තියෙන අපරාපර්ය වේදනීය ඊළඟ ආත්ම භාවය. ඔන්නෝම කර්ම විපාක දෙන ආකාරය අනුව. එතකොට ඔක්කොම කර්ම ජීවනවා කියලා කිව්වේ අර ගැඹුරු අර්ථයෙන්. නමුත් ඒවා ජීවන ආකාරය වෙනස් වෙනවා. ඇතැම් කුසල කර්ම තුලින් අපි අර කලින් අවස්ථාවලෝ මිත්‍යා චේතු විමුති ගැන කියනකොට කිව්වේ ඒකයි. ඒවයි තියෙන ඒ පුළුල් හිතේ ශක්තිය තුලින් අර කර්ම ගෙවා දාන බව ඒක හැකියාව තියෙන බව කියනවා. ඒකයි මේ බ්‍රහ්මචර්යා මේ ශාසනය තුල කෙනෙකුට මේ සසර දුක් කෙලවර කරලා නිවන් දකින්න පුළුවන්. නමුත් ඒ කිව්ව පමණින් අපි හිතන්නේ නරකයි මේක ලීසි වැඩක් කියලා. එක පැත්තකින් අර කර්ම චක්‍රේ භයානකම් දෙමින් ක්‍රියාත්මක වෙනවා. ඇත්ත වශයෙන්ම අපි හිතමු කොච්චර අපි කිව්වත් සිල් රකින්න කියලා කිව්වත් මේ හැම එකක්ම කිව්වත් මනුෂ්‍ය ලෝකයේ ජීවත් වෙන තා ඒවා කරන්නේ කියන එක නෙමෙයි කියන්නේ. ඉදිරිපත් වෙන අවස්ථානුව දන්නේම නැතුව අර දැන් අර ජෝතිපාල මානවකයා හිතලාද ඊළඟට බුදු වෙන්න ඉඳෙති. අර ඒ වචනේ කටින් පිට වුණා නමසරයක්. ඒක තුල ලොකු අකුසලයක් රැස් වුණා. ඒ වගේ මේ පින්නතුන් අර අවිද්‍යාව නිසා අපි කවුරුත් අවිද්‍යාව තියෙන තා අන්න සංස්කරණයක් කෙරෙනවා. ඒ සංස්කරණය තුලින් අන්න අර කියාපු විඥාන ආමෘතයේ දෙකේ ඝට්ටණය ඉතාම වේගයෙන් සිද්ධ වෙනවා. දැන් බොහෝ දෙනා ඔය ලහු පරිවත්තං චිත්තං කියන එක බොහොම සරලව තෝරන්නේ. බොහොම හිත කර වේගයෙන් කරකැවෙනවා කියලා කියන්නේ කෝට්ටක් අරගෙන කරකවනවා වගේ දෙයක් කියලා. එහෙම නෙවෙයි අපි පෙන්ලා දුන්නා. ලහු පරිවර්තන චිත්තං කියන්නේ මේක පරිවර්තනයක්. මේක පරිවර්තනයක්. මොකක් අතර පරිවර්තනයක්? විඥානයත් නාම රූපයත් අතර පරිවර්තනයක්. ඊතාන වේගයෙන්
ඒ විඥානීය නාම රූපය අල්ලනවා අතහරිනවා තව එකක් අල්ලනවා තව අතහරිනවා ඔය වේගය තුල ඒ අමුතු වටිනාකම් මේ තුලින් ලැබෙනවා කියන හිතා ගන්න බැරි තරම් වේගින් ඒක එකක් වේගය නිසාම අපිට එකක් හැටියට පේනවා මේක ඒක තමයි අපි අර කිව්වේ ඝන සංඥාව ආදී තුලින් ආවරණය වෙලා මේ ලෝකේ යථා තත්ත්වයේ විදර්ශනාව තුලින් අපි අර කිව්වේ යෝනිසෝ මනසිකාර්ණේ තුලින් ක්‍රමක්‍රමයෙන් නාම රූප ධර්ම අවබෝධ කරගෙන මේ ගැටලුවේ අන්තෝ ජටා බහි ජටා හැටියට යන කලින් අවස්ථාවල මේ විග්‍රහ කරලා තියෙනවා නාමයක් රූපයක් අතර තියෙන මහා අන්තෝ ජටා කියලා කියන මහා පුදුම ජටාවක් මහා භූත ධර්මයන් හඳුනගන්නේ අර කියාපු නාම ධර්ම තුලින් වේදනා සංඥා චේතනා මනසිකාර තුලින් මේ මහා භූත ධර්ම හඳුනගන්නවත් බැරි දේවල් අපි ලබන ආත්ම භාවය අනුව තිරිසනෙක් වෙන විදිහකට හඳුනගන්නේ මිනිසෙක් තව විදිහකට හඳුනගන්නේ දෙවියෙක් තව විදිහකට හඳුනගන්නේ මේ මහා භූත ධර්ම එතකොට අන්නේ බඳු මේ මහා භූත ධර්මත් එක්ක යන එකක් මේ නාම ධර්ම ඕකයි නාම රූපයේ තියෙන භයානකකම එතකොට මේ නාම රූපය ඒ පැත්තෙන් ඒක අන්තෝ ජටාවක් ඊනාට මේ නාම රූපය විඥානේ අපි කියුවානේ විඥානේ පිළිඹු කරන ස්වභාවයක් තියෙනවා කියලා මේ ආයි මතක් කර දීමක් මේ කරන්නේ එතකොට විඥානේ පිළිඹු වෙන එක තමයි නාම රූපය කියන්නේ ඒකයි ඔය අපි ඔය නොයිකුත් විදිහේ මේ කාලේ බොහොම ශාස්ත්‍රීය විදිහට විග්‍රහ කරන්න යන රූප ධර්ම ගැන ලේඛන ඉදිරිපත් කරනවා ඒ වෙනුවට අපි තාම සරලව පෙන්වුම් කරලා දුන්නා මේ රූපය කියලා කියන්නේ රූප සංඥාවක් අර නාම ධර්ම තුලින් මහා භූත ආශ්‍රයෙන් හිතේ ගැති කරගන්න රූප සංඥා පමණයි අර නාසිසස් ගැන කියන කතාවන් මතක් කරගන්න එතකොට මේ හේව නැල්ලත් එක්ක කරන පෙරලියම තමයි මේ මුළු මහත් සංසාරේ යන්නේ නාසිසස් තමන්ගේ ඒ වතුරේ තියෙන පිළිමු කරන ස්වභාවය නොදැනීම නිසා දෙවඟනේ වැරඳ ගන්න ගිහිල්ලා නැවත නැවතත් මේ මරණයටපත් වුණා අපිත් මේ විඥානයේ කියන විඥානයේ තියෙන පිළිමු කරන ස්වභාවය දන්නේ නැතුව අපට මේ ඉදිරිපත් වෙන දේවල් අපි වේවා දේවල් හැටියට අරගෙන අර මිරිඟුව ඔස්සේ යනවායි කියලා බුදුරජාණන් ප්‍රකාශ කරේ ඒකයි ඒ ගැට වෙන තුලින් ඇති වෙන බරපතල කර්මයි එක පැත්තකින් සියුම් මන්දමින් යන්නේ අන්න රූප රාග අරූප රාග ආදී ඉතින් ওই විදිහට ඒවා භවයේ කොයිතරම් භවාපේ දක්වා යනවා අකනිකා භවලෝ දක්වා යනවා ඒකමයි බුදුරජාණන් ශ්‍රී සංඛාර පරමාදුකා කිව්වේ ලෝකේ තියෙන ලොකුම සියුම්ම දුක තමයි සංස්කාර ඒකට සංස්කාර නැති කරන්නේ කොහොමද අවිද්‍යාව නැති කිරීමෙන් ඒක තමයි මේ පින්තුන් කල්පනා කරගන්න අපියට බොහෝ අවස්ථාවල අපේ නිවන දේශනාවල මාතෘකාව හැටියට ගත්තේ ඒ පාඨයේ පළමුවෙන් තියෙන සංස්කාර ගැනගෙන ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදී පරිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං ඒක මේ කියාපු අර ගිනිපුලිගේ උපමාවටත් හැකියි ඒක තුකරද එතකොට මේක ශාන්තයි මේක ප්‍රණීතයි මොකද්ද සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාර සමනය නොකළ නිසායි අර බ්‍රහ්ම ලෝකවලට යන්නේ එතකොට සබ්බ සංඛාර සමතියත් එක්කම සබ්බූපදී පටිනිස්සද්දෝ උපදී කියලා කියන්නේ වත්කම් හැටියට මේ සංසාරයේ හිතේ ගොඩනගාගත්තු පංච පාදනස්කන්ධ ඒ වත්කම් ටිකයි ඒව අතහරින තාක් අරව විඳින්න වෙනවා දුක එතකොට සබ්බූපදී පටිනිස්සද්දෝ කියන්නේ අන්න අර අතීත සංස්කාර අනාගත සංස්කාර වර්තමාන සංස්කාර ඒ ඔක්කොම අතහරින්න වෙනවා ඒක අතහැරි අවස්ථාව යන සබ්බූපදී පටිනිස්සද්ද ඒකට ඉතින් ඒකම යන එක තමයි තණ්හක්යෝ සෘෂ්ණාක්ෂේ කිරීම විරාගෝ අරව ඔක්කොම සීදිලා ගිහිල්ලා විරාග කියලා කියන්නේ නොයල්ම පූර්ණ නොයල්ම විරාගෝ ඒකම අර භව නිරෝධය ඒක නම තිනවා මෙච්චර මේ කරකැවිලා තිබුණ මේ චක්‍රය එතනින් ඉවර වෙනවා නිරෝධෝ ඒක අවසාන වෙන්නේ අන්න නිවීම නිබ්බාණං නිවීම ඒකට තමයි නිබ්බාණං පරමං සුඛං කිව්වේ එතකොට මේ පින්තුන් අපි මේ බොහොම අමාරු අවස්ථාවක ඉදිරියට යන්නේ මේ පින්නතුන් නොයෙකුත් විදියට අපි ගැන ආශිර්වාද කළාට වැඩිකල් ජීවත් වෙන්නේ නැති බව අපිට මතක් කරන්න සිද්ධ වෙනවා ඒක නිසා මේ අවස්ථාවේ තමයි තමන්ගේ වැඩ ටික කරගන්න උත්සාහවත් වෙන්න ඕන එතකොට අද දිනත් මේ දේශනාවේ යම් ශක්තියක් මේ පින්නතුන් ලැබුණා මේ වසක් දවසේ ඒක නිකන් අහලා අහක දාන්නේ නැතුව මේකේ තමන්ගේ ප්‍රතිපදාවට උපකාර වෙන අර ගටිකාර බ්‍රහ්මරාජයාගේ ගටිකාර උපාසක මහත්මයාගේ ජීවිතයේ ආදර්ශ ස්ථානයේ තබාගෙන තමන් මේ ධර්ම ගමනේ අනු උත්සාහ කළොත් ආම වශයෙන් අනාගාමීවත් වෙන්න පුළුවන් බව හොඳට විශ්වාස කරගන්න ඕන කවුරු කොහොම කිව්වත් අන්නේ හිතාගෙන අද දින මේ දේශනාව විශේෂයි මේක මූල් කරගෙන තමන්ගේ ඉතිරි ධර්ම ගමන ශක්තිමත් කරගෙන මේ පින්නතුන්ට අද දින මේ රැකේ සීලයක් මේ විශේෂයෙන් වටිනා උතුම් දවසේ වෙසක් දවසේ එතකොට ඒ ශීලයට උපකාර කරගෙන ඉදිරි වර්ෂය තුල වඩා වඩා උනන්දු වෙන්න තම තමන්ගේ බණ භාවනා සඵල කරගෙන බලාපොරොත්තු උත්තර මාර්ගයට ළඟා වීමට මේ පිණිස හැම දෙනාටම ශක්තිය බලය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා අවීජ්ජේ සිට අකනිටා දක්වා යම් තාක් සත්ත්ව කෙනෙක් සිටිනවා නම් ධර්ම දේශනාමේ ධර්ම ශ්‍රමණය කුසල අනුමෝදන් වීම තුළින් ප්‍රාර්ථනීය බෝධිගතු මම ආනි මානිවන්
සාක්ෂාත් කරගනිත්වාසන ගාථා කියන්න එත්තාවතා චම්හෙහි සම්පතම්. සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තුම් ආකාශට්ඨා ච බුම්මා දුක්ඛපත්තානි දුක්ඛා භයප්පත්තානි ශෝකපත්තානි සන්තු සබ්බේ දුක්ඛපත්තානි දුක්ඛා භයප්පත්තානි ශෝකපත්තානි සන්තු සබ්බේ දුක්ඛපත්තානි දුක්ඛා සන්තු සබ්බේ ඉමිනා පුඤ්ඤ කම්මේන සතං සමාගමෝ හෝතු යාමි ඉමිනා පුඤ්ඤකං සතං සමාගමෝ හෝතු යාමි ඉමිනා පුඤ්ඤකං සතං සමාගමෝ හෝතු යාවනි නිබ්බානපත් සබ්බීතියෝ ඉවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරාජෝ සුඛී දීඝායුකෝ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේව සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේව සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.